ന്യായപത്രി വിഷയാങ്ക വിസർജന ഫണക്കെട്ടും 10 20 22 കാരകസഭ. പാർലമെന്റ് ഉപലേഖന ശീർഷാങ്ക 103 221 സീറ്റ് 224 320 325 334 ആരക്ഷക അമാത്യാംശി. ഓ കാരകസഭാവേ അപ്പി ഇന്ന ബാവ അമതക് കരണ്ടിപ്പ ഏക മേ മേ കാരണം ഇതിരിപ്പിച്ച് ഉള്ളട പശ്ചേ ബുദ്ധമായ കഥാവിധി കരണം. ഓ మీకు అవసానికరండి ఆరక్షక అమాత్యాంశ శీర్షాంక 442 225 257 సహా 307 రాజ్య ఆరక్షక ఆపదా కల్మణకం రాజ్య అమాత్యాంశ శీర్షాంక 403 255 279 స్వదేశ కటుకు రాజ్య అమాత్యాంశ శీర్షాంక 189 సహా 225 మహాజన ఆరక్షక అమాత్యాంశ శీర్షాంక 435 ప్రజాపోలీస్ సేవా రాజ్య అమాత్యాంశి సలకా బలిం పూర్వభాగ 10 సీట్ అపరభాగ 12 30 దక్వా సహ అపరభాగ 1 సీట్ అపరభాగ 5 దక్వా కపా హరీమ శరత్ ఫోన్సేక ఇన్ మే ఇతమా యోజన ఇదిపచ్చ కడ పసగ ఇమనే కపా హరీమ యోజన కరండి ఉండ చారిత్ర దనగండి
අරු කථානායකතුමනි ඉස්සර කප හැරීම අපේ මන්ත්‍රීතුමා යෝජනා කරන්න ඊට පස්සේ මේ
රීතිවත් විසය 21 විසර්ජන පණක් කැටුම් පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින 20/21/12/3 සිකුරාදා විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 103 222 සිට 224 320 325 334 442 226 254 304 409 255 සිට 279 189 225 සහ 435 ධර්ණ වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුව පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි ආරක්ෂක අමාත්‍යාංශය, මම අද කතා කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ගැන. මෙයින් අදහස් වන්නේ රටේ ස්වෛරීභාවය රැකීම, භෞමික අඛණ්ඩතාවය රැකීමට යෙදෙන අයවැය ගැනයි. මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළත් වී තිබෙනවා. සමහරුන්ගේ මතයක් තියෙනවා ආහාර සුරක්ෂිත භාවය වැනි දේවල් ජාතික ආරක්ෂාවට අයිති කියලා. මා හිතනවා ඒවා ආර්ථික කළමනාකරණය යටතේ ඉටුවිය යුතු වාකීම් හැටියටයි මගේ හැඟීම. මීට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථා රැකීම හා මානව හිමිකම් රැකීම ජාතික ආරක්ෂාවේ මූලධර්ම විය යුතුයි. අපි දැක්ක පහුගිය දවස්වල ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔහු පිළි අරගෙන තිබුණේ මැරයෙක් හැටියට ඒ රටේ. ඔහුට තිබුණා නොයෙක් චෝදනා. ඔහු ඝාතනය වෙච්චලාවේ ඇමරිකාවේ විශාල ජන මහජන උද්ඝෝෂණයක් තිබුණා. ජනතාව ඉතා ආවේගශීලීව හැසුරුණා. ඒ වෙලාවේ අපි දැක්කා ඇමරිකාවේ යුද හමුදාපති, මා දන්නවා අපේ යුද හමුදාපතිත් මේක අහගෙන ඇති, ඇමරිකාවේ යුද හමුදාපතිව ප්‍රකාශ කරා යුද හමුදාව තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂා කරන්න නෙමෙයි, යුද හමුදාව තියෙන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලා. ඉතා නිර්භීත ප්‍රකාශයක්. ඒක ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වුණා. මා හිතනවා මේවා අපේ හමුදාත් මේ වගේ පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අපේ දේශපාලනඥයොත් අපේ පාලකයොත් මේ වගේම පාඩම් ඉගෙන ගන්න ඕන. මේ අයවැයෙන් ජාතික ආරක්ෂාවට බිලියන 30ක් වැඩියෙන් වෙන් කරලා තියෙනවා. සමහරු මට ඇහිලා තියෙනවා කියනවා ඒ ගැන යුද්ධයක් නැති නිසා වැඩිපුර මුදල් වෙන් නොකළ යුතුයි කියලා. මම ඒකත් එක්ක එකග වෙන්නේ නැහැ. හමුදා යුද්ධයක් තිබුණත් නැතත් ශක්තිමත්ව තිබිය යුතුයි. අභ්‍යන්තර තර්ජන නැති වුණත් විදේශ තර්ජන වලට පවා මුහුණ දීමට සූදානමින් සිටිය යුතුයි. අපේ රට පොඩි කියලා විදේශයන්ට බය අපි ජීවත් වෙන්න ඕනේ නැහැ. මුන්නාසලා දැක්කා 80 ගණන් වල LTT කීතිය 2500යි. 75000ක ඉන්දියන් නාමයේ ක්‍රීම් එක ස්ට්‍රැටජික් රිසර්ව් එක ලංකාවට එව්වා. LTT එකේ හිටපු 2500 ඒගොල්ලෝ ශ්‍රී ලාංකිකයෝ හන්ද අපට ඒක යන ආඩම්බරෙන්න පුළුවන්. නිර්භීතව සටන් කරලා ඒගොල්ලෝ පරාජය කරන්න බැරි වුණා ඉන්දියන් නාමයේ ස්ට්‍රැටජික් රිසර්ව් එකේ 75000ක. ඒකට කුඩා රටක් කියලා අපි කිසිම රටකට බය වෙලා ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ආරක්ෂාව දුර්වල නම් ආර්ථික දියුණුවක් කවදාවත් රටක ඇති වෙන්නේ නැහැ. අනෙක් රටවල් ඔළුවට අත හොදන්න හදනවා. ආරක්ෂාව දුර්වල නම් අපේ රට මේ වෙනකොටත් ඒක සිදුවෙමින් පවතිනවා කියලා මම විශ්වාස කරන්නේ. 1990 මුල්වදී හමුදා ශක්තිමත් නොකළ නිසා යුද්ධය දිගින් දිගටම ඇදුණා. ඒ කාලේ යුද හමුදාවේ හිටිය 70000ක් සෙනඟ අපි එතකොට මැදපෙළ හමුදා නිලධාරියෙක්. අමළු තිරණ කර්නල් කෙනෙක්. ඒ කාලේ 90000ක් හිටියනම් අපිට යුද්ධයේ වෙලේ ඉවර කරන් තිබ්බ ජෙනරල් කොබ්බකඩුවල එක්ක. 아무ත් ඒවා ඒ අවස්ථාවේ සිද්ධ වුණේ නැහැ. මට මතකයි ඒ කාලේ මම ගියා එක දවසක් යුද හමුදා මුලස්ථානයේ මම හිටිය කතා නැතුමා. ජනාධිපතිගේ සාකච්ඡාවක් තිබුණා ආරක්ෂක ලේකම් හිටියෙත් විශ්‍රාමික තරු හතර ජෙනරල් කෙනෙක්. ජෙනරල් වනසිංහ නෙමෙයි. ඒකත් මම කියන්න ඕනේ. මම ජෙනරල් වනසිංහට ගරුකරණින් ඉඳලා කිව්වේ අපි ඉල්ලුවා 56 පතුරන් මිලියන 14ක්. ඒ කාලේ හමුදාවේ බලය 70000යි. අවුරුද්දකට හමුදා සැබලෙක් පතුරන් 200ක් වෙඩි තියන්න ඕනේ පුහුණුවක් හැටියට. ඒකට ඕන පතුරන් ඉල්ලුවා මිලියන 14. එතන හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපතිට කිව්වා මේගොල්ලෝ මිලියන 14 පතුරන් ඉල්ලනවා ත්‍රස්තවාදීන් ඉන්නවද මිලියන 14ක් කියලා ඇහුවා. ඒ වගේ කාලයක් තිබුණා මේ රටේ. ත්‍රස්තවාදීන් 2500ක් මරන්න මිලියන 14ක් පතුරන් ඕනේද ඇහුවා. අපි ස්වේච්ඡා බටින්ට ඒ කාලේ T-56 ඉල්ලනවා. 303 රයිෆල් එක තිබුණේ එක එක වෙඩි තියෙන. T-56 ඉල්ලුවා මේ ආරක්ෂක ලේකම් මගෙන් ඇහුවා. අලියෙක් මරන්න පුළුවන් නම් 303 එකෙන් මොකද T-56 ත්‍රස්තවාදීන් මරන්න කියලා ඇහුවා. එතකොට ඒ වගේ කාලයක් තිබුණේ නම් යුද්ධයේ දිග්ගස් වුණා. හමුදා ශක්තිමත් නම් නීති විරෝධී බලවේග රටක් ගොඩ නැගෙන්නේ නැහැ. අනිවාර්යෙන් හමුදා ශක්තිමත් වෙන්න ඕනේ. අපි උදාහරණයක් ඇටියට ගමු සිංගප්පූරු වගේ රටවල්. ගිනිකොන දිගාසියාවේ තියෙන කුඩාම රට. ඒ රටේ මං හිතන්නේ භූමි ප්‍රදේශයේ අපේ අවිස්සාවේල්ල අයින්කරොත් කොළඹ දිස්ත්‍රික්කේ විතරයි තියෙන්නේ. අවිස්සාවේල්ල ආසනය කරොත්. සිංගප්පූරුවේ ඩිෆෙන්ස් බජට් එක ගිනිකොන දිගාසියාවේ ලොකුම ඩිෆෙන්ස් බජට් එක. ඔස්ට්‍රේලියාවටත් වඩා වැඩි. වියට්නාමයටත් වැඩි. තායිලන්තයටත් වඩා වැඩි. සිංගප්පූරුවේ යුද හමුදාපතිගේ වැටුප 2005 මම බලන්නා මං ස්පිරිතාලේ ඉන්නකොට අසනීපෙලා සිංගප්පූරුවේ. එතකොට එයාගේ වැටුප මම විතර ලෙඩ ඇඳිරගෙන ඒවයි කතා කරේ. ඕන දෙයක් අහන්නත් පුළුවන් ලැජ්ජ නැතුව. මම පණ ඇද ඇද හිටියේ. ඉතින් මං ඇහුවා සිංගප්පූරුවේ හමුදාපතිතුමා ඔබතුමාගේ වැටුප කොහමද මෙහෙ? ඒ කාලේ ඩොලර් 100,000යි මාසෙට. මං ඇහුවා විශ්‍රාම වැටුප කොහමද? ඒ කාලේ ඩොලර් 50,000යි. මම මේ කියන්නේ 2006 මුලදී. එතකොට මං විශ්‍රාම යනකොට මට හම්බුනේ රුපියල් 50,000යි. එතකොට ඒකන්ද රටක් පොඩි වුණාට යුද්ධ නැහැ කියලා මේව අවතක්සේරු කරන්න හොඳ නැහැ. ඒකයි මම මේක ප්‍රකාශ කරේ. ඊළඟට ආරක්ෂක අමාත්‍යාංශය මේ පාර වැඩි වෙලා තියෙනවා බජට් එකෙන් බිලියන 30ක්. ඒ බිලියන 30 වැඩි කියලා සමහරු හිතනවා. ඒ බිලියන 30න් බිලියන 5ක් වෙන් කරලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ පරිපාලන හා ආයතන සේවා වලට යන මුදල වැඩි කරන්න. ඒක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බිලියන 30න් බිලියන 5ක් ආරක්ෂක අමාත්‍යාංශයේ පරිපාලන හා ආයතන සේවා වැඩ මේ වියදම් වැඩි කරන්න. එතකොට අනිත් සියලු දේට වැඩි වෙලා තියෙන්නේ බිලියන 25යි. ඒකෙන් යුද හමුදාට තියෙනවා බිලියන 13ක්. ඒ බිලියන 13නුත් මූලධන වැඩි වෙලා තියෙන්නේ බිලියන 7යි. මූලධන බිලියන 7න් ඒකෙන් මෙහෙයුම් වලට බිලියන 5යි. පරිපාලන හා ආයතන සේවා වලට බිලියන 2යි. ඊළඟට බිලියන 4ක් වැඩි වෙලා තියෙනවා සැපයීම් වලට. එතකොට මා හිතන්නේ මේ වගේ හමුදා ශක්තිමත්ව පාත්වාගෙන යනවා කියලා තමුන්නාන්සේලා හැමලෙම කියනවා. අපි දැන් හමුදා ශක්තිමත් කරා කියලා මේවා බැලුවම මට ඒ ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඒ ශක්තිමත් වෙන්නේ නැහැ බ්‍රිගේඩිය සැලේ දැම්ම කියලා ඉවරලා බුද්ධියන් සපදානියා කරලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ රටේ ආරක්ෂක හමුදා ශක්තිමත් වුණා කියලා. ඒකන්ද ඒක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට හමුදාවේ අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මම හමුදාපති කාලේ වාර්තාවක් ඉදිරිපත් කරා යුද්ධේ වරුණාම ගිය පාර ආයවැයෙත් මං කිව්වා සන්නාසන්නද්ද රථ. මම යුද්ධ පටන් ගන්නකොට ගරු කතානායකතුමනි සන්නාසන්න යුද්ධ ටැංකිය 80ක් තිබුණා. ඉවර වෙනකොට ඉතුරු වෙලා තිබුණේ 30යි. ඒවා දෙවෙනි ලෝක යුද්ධේ පාවිච්චි කරපුවා. මම යුද්ධේ වරුණාම මට ඩොලර් මිලියන 200ක් ඉතුරු වෙලා තිබුණා ආණ්ඩුව දුන්න සල්ලි. මම ඒකෙන් සන්නාසන්නද්ද රථ 10ක් අර ට්‍රැක් වල රබර් පෑඩ් දාලා තියෙනවා. මං හිතුවා හමුදා විමානයේට කොළඹ අඩු ගන්න පළපාලියකවත් යන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් මේ පහපාරවල යනකොට ඒ රබර් පෑඩ් දාගුව තමයි යන්නේ. මං ඒව උඩ කරාම සමහරු ගිහලා ජනාධිපතිට කියලා කිව්වා මේ යකා කොළඹ බලන්න හදනවා කියලා. එතකොට ඒ වගේ වාතාවරණයක් මේ රටේ තිබිලා තියෙනවා. ඒ පෑඩ් දාගුව ගේන්න හදන්නේ කොළඹ බලන්න කිව්වා. කොළඹ බලන්න එනවා නම් පෑඩ් දාගෙන ඉන්න ඕනද? පාරවල් බේරගෙන ඉන්න ඕනේ නැහනේ. පාරවල් පාලම් කඩාගෙන ඉන්න එහෙනම් ඒකන්ද ඒ වගේ මත මේ රටේ තිබුණා. එතකොට ඊළඟට යාපැත්තේ ඉන්නවනේ කමල් ගුණරත් මැතිතුමා, ශෛන්ද්‍ර සිල්ලා මැතිතුමා. කොළඹ බලන නම් අපිට පැයිසි අතරෙන් අල්ලන්න තිබ්බ නේද මැතිතුමනි? නමුත් අපි විනයගරුක හමුදාවක් ඉඳා ඒ වගේ අපේ ඔළුවට ආවේ නැහැ කවදාවත්. ගුවන් හමුදාවේ මෙහෙයුම් වලට වෙන් කළා තියෙනවා බිලියන 14ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 70ක් පමණ. නමුත් අපි දකින්නේ අලුත් ප්‍රහාරක ගුවන් යාන හැමදාම ගුවන් හමුදාව ඉල්ලනවා. දැන් තියෙනවා මම හිතන්නේ අවුරුදු 25ක් විතර පරණ ඒ වැඩි හරිය බිම තියෙන්නේ උඩට වඩා. ඒවා රිපෙයාර් කරනවා මේ කාලේ. නමුත් ඒ රිපෙයාර් වලටත් කෆීර් යාන වලට විශාල මුදලක් එංගලා නැහැ. ඒ රිපෙයාර් හැමදාම ඇදී ඇදී යනවා හෙමින් හෙමින්. ඒ ප්‍රහාරක යාන ගන්න අවශ්‍ය මුදල් වෙන් කළා නැහැ කියලා මේකෙන් පේන්නේ. නාවික මෙහෙයුම් වැඩසටහනට වෙන් කළා තියෙන්නේ බිලියන 4යි. ඒ කියන්නේ ඒක වැඩි වෙලා නැහැ. ගිය කලින් තිබුණට වඩා අඩු තත්ත්වයක තියෙන්නේ. නාවික මෙහෙයුම් වලට අපි ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනේ. මොනවා වුණත් අපේ රට දුවපතක්. ඒකන හොඳ නාවික හමුදාවක් අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ දවස්වල ගරු කතානායකතුමනි මේක අනුව බැලුවම රජයේ රටේ ආරක්ෂාව දැන් ශක්තිමත් කළා කිව්වට මේ වෙන්නලා තියෙන මුදල් වලින් එහෙම අපට වැඩිපුර වෙනසක් වෙලා තියෙනවා කියලා පේන්නේ. ආරක්ෂාව ලාභෙට ලැබෙන්නේ නැහැ කියලා ලෝකේ කතාවක් තියෙනවා. මම එකපාරක් සියාට ගියා වියදම් වගේ බලන්න. අපි ඉතින් හංගන්න වගේ යනවා. ගියාම මම ඇමරිකාව නිකන් ගන්න පුළුවන්ද කියලා තමයි හැමතැනම කතා කරේ. මොනවා හරි නිකන් ගන්න පුළුවන්ද කියලා. මං හමුදාපති වෙන්නේ ඉස්සෙල්ලා දෙවෙනිය කාලේ. එතකොට ඒගොල්ලෝ කිව්වා ලෝකේ කතාවක් තියෙනවා. මේ ලෝකේ නිකන් හම්බෙන නම් හම්බෙන එකම දේ තමයි මීයොන්ගේ උගුලේ තියෙන චීස් කෑල්ල කියලා. අපේ මීයොන්ට චීස් නැහනේ. අපේ මීයොන්ට කරවල කෑල්ලක් හම්බේ. මී උගුලේ තියෙන චීස් කෑල්ල විතරයි නිකන් හම්බෙන්නේ කියලා. ඒකන්ද හමුදා ශක්තිමත් කරන්න නම් අනිවාර්යයෙන්ම අපට ඒවට අවශ්‍ය මුදල් දරන්න සිද්ධ වෙනවා. ඊළඟට ආරක්ෂකන්ත ශක්තිමත් කිරීමට නම් මානව සම්පත සහ සියලුම උපකරණ යුදපකරණ ඇතුළුව ඒ සියලු දේ මැනවින් තියෙන්න ඕන. ඒවා අනිවාර්යෙන් ඉහළ මට්ටමක තියෙන්න ඕන. ඒවා මැනවින් නඩත්තු කරන්න ඕන. ඒවා නඩත්තු කරන්න නම් ඒවට රටක් හැටියට අපි කැපකිරීම කරන්න ඕනේ. මොකද ඒ හමුදාවල ඉන්නේ හුඟක් කැපකිරීම කරපු කට්ටිය. ඒගොල්ලෝ නඩත්තු කරන්න ලාභෙට කරන්න බෑ. ඒගොල්ලෝ අව탁සියු කරන්න හොඳ නැහැ. අපිට මේ දවස්වල කරු කතානායකතුමා හමුදා සබල දුරකථන වලින් කතා කරනවා. මේ කතාව මම හිතන්නේ කීප දෙනෙක්ම අපේ මැතිතුමතුරු මේ කතා කරා කලිනුත් මට කතා කරලා සබල කීප දෙනෙක් මම ඒවා ලියාගත්ත කොළවල. ඒ ටික විතරක් මම ඉතක් කෙටියෙන් කියනවා. ඒගොල්ලෝ කියනවා හැමදාම අඹ කරියක් දෙනවලු වේල් දෙකටම. මේ හමුදා සබල වලට කැමති නැහැ. ඒගොල්ලුන්ගක් මාන්සියලා නිදි මරාගෙන වැඩ කරන කට්ටිය අඹ කරිය කාලේ ඒගොල්ලන්ට ඇඟට අවශ්‍ය කැලරිය හම්බෙන්නේ නැහැ කරු එමෙතුමා. ඔබතුමාලට ඒක තේරෙනවා. ඊළඟට කියනවා ආල්මස්සොයි කීරමින් දිනපතා දෙනවලු එක වේලක් හර දෙනවලු. කීරමින් කියන්නේ මම දැන් අර චූටි මාළුවෙක් ඉන්න යාපනයේ පැත්තේ උතුර නැගෙනහිර. ආල්මස්සොම හේ තියෙන හේ කීරමින්. ඒවා දෙනවලු හැමදාම. අලු කෙසෙල් දෙනවලු නිතරම දෙනවලු කැකිරි දෙනවලු හැමදාම එනට සෝල්ජර්ස්ලා කැමති නෑ මන් දන්නවා බීට්‍රූට් සහ බොංචි දකින්නවත් නැහැලු කලාතුරකින් තමයිලු දකින්න මාසයට පාරක් විතර ඒගොල්ලෝ ඒවට ආසයි ඒ කාලෙත් මන් දන්නවා මාළු තලපත් මාළු සතියකට වේල් තුනක් දෙනවලු මාළු කෑලි තුනක් ඒකත් පොඩි කෑල්ලක් කියලා ඒගොල්ලෝ කම්ප්ලේන් කරනවා ඒක නිකන් පෙන්නන විතරක එක කටට යනවලු ඊළඟට කුකුල් මස් දෙනවලු සතියකට එක වේලක් අපි හමුදාවේ ඉස්සර හරක් මස් කණ එක අපි නැවතුවා ඒ ගවකාතෙන් විරුද්ධ නිසා කුකුල් මස් දෙන්න පටන් ගත්තා ඉතින් කුකුල් මස් සතියකට එක වේලක් කාලා යුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ මේගොල්ලොන්ට පෙර වගේ නිදා ගන්න තමයි වෙන්නේ බිලට් වලට වෙලා ඒගොල්ලෝ හිතයි අපට අමාරුයි නැගිට ගන්න පණ නැහැ ඊළඟට ඒගොල්ලෝ කියන කරු අතානෙතුමා මේගොල්ලන්ට දෙනවා උදේ බෙට්ටි එක ඊළඟට 10ට තේ එකක් දෙනවා ඒ දෙකම දෙන්නේ දැන් ප්ලේන් ටීලු බෙට්ටියකට ප්ලේන් ටී ගන්න පුළුවන් දවතුමා බෙට්ටියක ප්ලේන් ටී 10 තේ එකක් ප්ලේන් ටීලු මේ තත්ත්වය හොඳ නැහැ අපි මේකට කාටවත් දොස් කියන්නේ නැහැ හමුදාපතිලට දොස් කියන්න බෑ ආරක්ෂක ලේකම්ට දොස් කියන්න බෑ මේක කොන්ත්‍රාත් කඩුවන්ට දොස් කියන්න බෑ ඒගොල්ලෝ මේ තත්ත්වයට කරන්නේ තියෙන මිල ගණන් අනුව මාකට් එකේ එළවලු මාළු මාස් ඒගොල්ලන්ට වෙන් කරලා තියෙන මුදලට ඒගොල්ලන්ට මේවා දෙන්න බෑ දැන් මේකින්දා ඒගොල්ල මුදලට දෙන්න පුළුවන් ප්‍රමාණයක් දෙනවා මේකට අපිට දොස් කියන්න පුළුවන් මුදල් අමාත්‍යාංශයට මුදල් අමාත්‍යාංශයේ මේ වාකීම් බාර ගන්න ඕනේ ඊළඟට සබළු පවසලා තියෙනවා අපේ සබළු අවුරුදු 22කින් විස්තරාන යනවා ඒකට අවුරුදු 21යි මාස 6න් ඒගොල්ලන්ට නිවාඩුවක් යන්න පුළුවන් මාස 6 ඒ නිවාඩුව යනකොට මේගොල්ලන්ට අවුරුදු 2ක බේසික් එක ගැටිවිටි එකක් හැටියට දෙනවා දැන් ඒක ගෙවන්න හැලු ගෙවන එක නතර කරලා මාස 7-8කින් විස්රාම යන හැට ඒක ගෙවලා නැහැලු එතකොට මේවා ඉතා බරපතල දේවල් ඒවා ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ඒගොල්ලෝ අවුරුදු 20ක් සේවය කරලා ලබාගත් වරප්‍රසාද ඒවා ඒගොල්ලන්ට නැති කරන්න එපා ඊළඟට මේ රටේ අපි දන්නවා සියලුම ආයතන හුඟක් බහුතරයක් කඩා වැටලා තියෙනවා ඒක ඔබතුමාලා පිළිගන්නවා හුඟක් ආයතන පාඩුවට දුවන්නේ ලාභ ලබන්නේ නැහැ ආයතන වල දූෂණය වැඩි ඉතා දූෂිත ගනුදෙනු දූෂිත දූෂණයෙන් පිරිච්ච අය හුඟක් ඉන්නවා රජයේ සේවයේ මම හිතනවා රජයේ සේවයේ 50%කට වැඩි දූෂණයෙන් පිරිච්ච කට්ටිය ඉන්නේ 50%ක් විතර අන්ත දූෂිතයි තව 25ක් විතර ඉන්නවා කුකුලෙක් හරි සාරියක් හරි දුන්නත් එපා නොකියන අය 125ක් තමයි දුන්නත් එපා කියන කට්ටිය ඉන්නේ එතකොට මේ තත්ත්වයට වැටලා තියෙනකොට මේ ආයතන කඩා වැටලා තියෙනකොට මේ හමුදා පොලිසිය මේවා කඩන් වැටෙන්න ඉඩ තියන්න එපා මේවා ජාතික සම්පත් අපි ආඩම්බරයෙන් හිටියා මේ වගේ දූෂණේ නැහැ දූෂිත කට්ටිය අඩුයි ඉන්නේ ඕනනම් 1%කුත් නැත්තරම් ඒකන්ද මේවා විනාශය කරා යන්න ඉඩ තියන්න එපා ඒක ජාතික එහෙම වෙන්න ඇරියොත් ඒක ජාතික අපරාධයක් වෙනවා මේ වගේ තියෙන ඉතිහාසයක් ඒ ගෞරවය අපි රැකගන්න ඕනේ ඊළඟට අපි දන්නවා පොලිස් නිලධාරීන් පැමිණිලි කරනවා හරියට කරු කතා නැහැ තුමා ඒගොල්ලන්ගේ උසස් වීම ලාවට එන්නේ නැහැ කියන එක මෙතන ඇමතුමා හිටියා දැන් පේන්නේ නැහැ ඉන්නවද ඔබතුමා මම නැගිටිනකොට මාරු වෙනවා එද පොලිස් නිලධාරීන්ගේ උසස් වීම ලාවට හම්බෙන්නේ නැහැ කියලා ඒක අපි දන්න හැමදාම තිබුණේ අඩුපාඩු ප්‍රශ්නය ඒ දීර්ඝ කාලයක් තියෙන ප්‍රශ්නයක් ඊළඟට ඒගොල්ලන්ගේ බටා ගෙවීම ගැන ප්‍රශ්නයක් තියෙනවා බටා වෙලාවට හම්බෙන්නේ නැහැ ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට මැසිවිලි නගනවා ඒකන්ද තමුන්නාසෙලා මම හිතනවා මේ ගැන ප්‍රමුඛත්වයක් දීලා වැඩ කරන්න ඕනේ කියලා ඊළඟට තවත් දුරට අපි දකිනවා මේ අයවැයේ තියෙනවා පාස් සඳහන් වියදම් අඩු කිරීම කැපිලා පේනවා ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකායන් හි විශ්‍රාමික හා මියගිය හා ආබාධිත අයවලුන්ගේ පවුල් සම්බන්ධයෙන් වෙන පරිපාලන සැපයුම් හා සුබසාධන කටයුතු සඳහා වෙන් කරන මුදල මිලියන 32කින් අඩු වෙලා තියෙනවා. ලොකු ගාණක් නෙවෙයි. නමුත් ඒවා සාමාන්‍යයෙන් එන්න එන්න වැඩි වෙන්න ඕනේ. ඒ මුදල මේ වර්ෂයේදී මිලියන 32කින් අඩු වෙලා තියෙනවා. ඊළඟට සිවිල් ආරක්ෂක බටයින් පැමිණිල්ලක් කළා තියෙනවා. මෙතන ඉන්නවා ඒගොල්ලන්ගේ හිටව ප්‍රධානියෙක්. මම හිතන්නේ පිටිපස්සෙත් ඉන්නවා ඒගොල්ලන්ගේ හිටපු නිලධාරියෙක්. ඒගොල්ලෝ මේවා කතා කර යුතුයි. ඒගොල්ලෝ හමුදාවට බඳවා ගන්නකොට ඒගොල්ලන්ට ස්ථීර තනතුරේ ඉඳගෙන යම්කි සේවයක් කළා තිබුණා සිවිල් ආරක්ෂක බටයින්ගේ හමුදාවට බැඳෙනකොට ඒ සේවය ගණන් ගන්න ඕනේ. ගණන් අරගෙන ඒ අරුව නිල තනතුරු දෙන්න බෑ. නමුත් විශ්‍රාම යාමේ කාල පරිච්ඡේදය ගණනය කරනකොට ඒ සේවා කාලය ගණන් ගන්න පුළුවන්. ඒක ගණන් කරන්න කියලා ඒගොල්ලෝ ඉල්ලීමක් කරනවා. මම දන්නවා දීර්ඝ කාලයක් මේක කරා. අපේ ආණ්ඩුව තියේදීත් එක එකයි හිටියා සිවිල් ආරක්ෂක බටව බාරව. ඒගොල්ලෝ මේ ගැන උනන්දුවක් දැක්ුවේ නැහැ කියලා මම දන්නවා අනිවාර්යයෙන්. එක එකයි කෙලින්ම ජනාධිපතිත් එක්ක ඒ කාලේ හිටපු වැඩ කරා. නමුත් ඒවට අවශ්‍ය අවධානය යොමු කරේ නැහැ. ඊළඟට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ COVID-19 හා වෙනත් සාහන කටයුතු සඳහා වෙන් කරන මුදල් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ COVID-19 සඳහා වෙනත් සාහන කටයුතු සඳහා වෙන් කරන මුදල් බිලියන 12කින් අඩු කරලා තියෙනවා. කෝටි 1200කින්. COVID හොඳ වෙලා නැහැ තාම. සාහන කටයුතු ඉවර වෙලා නැහැ මේ රටේ. ඒ මුදල් වෙන් කරන මුදල් අඩු කරනවා. ගොවීන් සඳහා ආධාර බිලියන 1.6කින් කෝටි 160කින් අඩු කරලා තියෙනවා. ගොවීන්ට ආධාර දීම සඳහා වෙන් කරන මුදල්. ඊළඟට තව ඉතා වැදගත් කාරණාවකට මම එනවා. මේක මතක් වෙනකොට මගේ උගුරත් තේරෙනවා. ගරු කථානායකතුමනි, මේ දිනවල LTT මහවිරු සමරුන් ගැන කතා කරන එක ක්‍රියාත්මක වෙනවා අතන මෙතන. මේ ගැන ජාතික මට්ටමේ තීරණයක් ගැන මේවා අනිවාර්යෙන් නැවැත්විය යුතුයි. මම මේ කතා කරන දෙයට ඉස්සෙල්ලාම අපේ නායකතුමා එක්කත් කතා කරා. මම මේ දැන් කියන දේ එතුමාගේ අනුමැතිය තියෙනවා, අපේ පක්ෂයේ අනුමැතිය තියෙනවා. මම මේ කියන දෙයට මම මේක වාකීමෙන් කියන්නේ. ඒවා අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. මට මතක් වෙනවා මේ වෙලාවේ ගරු ආරක්ෂක ලේකම්තුමත් ඉන්නවා. මම දැක්ක අතීතයේ එතුමා මීටිමකදී කඳුළු පෙරපෙර වගේ කියනවා, මේ මහවිරු දින සමරන රටක ජීවත් වෙන්න ලැබීම පාප කර්මයක් කියලා මම හිතනවා කියලා. ඔබතුමා දැන් ගන්න යගදාව අතට අරගෙන ඔබතුමා දැන් ඔබතුමා බලය තියෙනවා මේක නවත්තලා මේකට අවසානයක් තිතක් කියන්න. ඒක කියන්නේ ඒගොල්ලෝ මිය ගියාය සමරනවා කියලා. ඒක අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් මිය ගියාය සමරීමට ප්‍රභාකරන්ගේ උපන්දිනය යොදා ගන්න එක අපට ප්‍රශ්නේ තියෙනවා. ප්‍රභාකරන් සමරීම ප්‍රභාකරන්ගේ දෙමව්පියෝයි අක්කත් ඉන්නවා ජීවත් වෙලා ඒගොල්ලන්ට කරගන්න පුළුවන්. නමුත් අනිත් මිය ගියාය සමරන්න ප්‍රභාකරන්ගේ උපන්දිනය තෝරාගෙන මහවිරු දිනයක් කියලා එක නමක් දාගෙන කරන එක ඒකට අපි විරුද්ධයි. LTD සංවිධානය ගාවගෙන මිය ගියාය සමරීම නීති විරෝධී. LTD සංවිධානය කියන්නේ නීති විරෝධී තහනම් සංවිධානයක්. එතකොට LTT එකේ අපි දකිනවා පිටරටවල් වල LTT කොඩියත් එක්ක මහවිරු දින සමරනතාව. ඒ ඉන ඩයස්පෝරා කියයි. මේ සම්පූර්ණ නීති විරෝධී වැඩ. LTT සමරුම හා JP සමරුම එකට සමාන නැහැ. JP නායකතුමා කොහේ හරි නම් අහගෙන ඇති. මම බලතු එතුමා මුරුන් ගත්තේ තියන හදනව නෙමෙයි. නමුත් ඇත්ත කතා කරන්න ඕනේ. JVP උත්සාහ කරේ මේ රටේ දේශපාලන පෙරලියක් කරන්න. ඒ දේශපාලන පෙරලිය වෙනුවෙන් ඒගොල්ල විප්ලවයක් කරා. ඒ විප්ලවයේදී අවියවුද අතර ගත්ත හින්දා ඒ විප්ලවය මර්ධන කරන්න සිද්ධ වුණා අපේ රජයට. ඒකේ ආකාරය සිද්ධ වුණා. නමුත් LTT එක වගේ රට දෙකට ගිරීමට එහෙම නැත්නම් එක ජාතියක් ඉලක්ක කරගෙන ඒ ජාතියට පහර දීමට මහජාතිය සිංහල ජාතියට පහර දීමට එවැනි ක්‍රියාවලට JVP එක යොමු වුණේ නැහැ. ඒක හන්දා JVP එක සමරීම ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. LTT එක රටේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනය කළා. ඒගොල්ල රට දෙකට කරන්න උත්සාහ. ඒගොල්ල න්‍යායපත්‍රයේ තිබුණේ රට දෙකට කරන්න. ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයේ තර්ජනය කරා. ඒගොල්ලන්ගේ ආධාරකරුවන් ඒක තාමත් කරනවා. තාමත් රට දෙකට කරන්න කතා කරනවා. දේශීය සහ පිටරට ඉන්න ඇත් ඒකත් තාමත් කරනවා. ඊළඟට සමාවෙන්න. මෙම සමරුම් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයේ පිටුපස අපි දකිනවා නිවට දේශපාලන බලවේග තියෙනවා. අපි උතුරේ ඉන්න දේශපාලනඥයන්ට අපි ගරු කරනවා. නමුත් උතුරේ සමහර දේශපාලනඥයෝ නිවට ආකාරයට මේවට අනුබල දීලා මේ වගේම වාසි ලාභ ප්‍රයෝජන ගන්න හදනවා. ඒක අපි පිළිකුලෙන් හෙලා දකිනවා. තුවාලය පාරන්න හදනවා නැවතත්. ඒ වගේ මේවා කරලා දේවල් කරලා මේවා හරහා දකුණේ ජනතාවගේ හිතේ නැවතත් වෛරයක් ඇති කරන්න හදනවා. ඒවා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඒවා අපි ඉතා පිළිකුලින් හෙලා දකිනවා. දැන් අනිවාර්යයෙන්ම තමුන්නාසයට මතක ඇති මහවිරු දිනය මේ සමරල මතක් කරන්න යන්නේ රජීව් ගාන්ධි මරපු අය. රජීව් ගාන්ධි ඝාතකයින්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කරපු අය. රංජන් විජේරත්න ගරු ආරක්ෂක ඇමතිතුමා ඝාතනය කරපු අය. මහින්ද විජේසේකර තමුන්නාසලාගේ කාංචන ඇමතිතුමාගේ පියතුමා එතුමා සදාකාලික ආබාධිතයෙක් කරපුවයි. ඔබ්බේ කඩුව ජෙනරාල්තුමා ඝාතනය කරපුවයි. සංඝයා වහන්සේලා බස් පිටින් ඝාතනය කරපුවයි. දළදා මාලිගාවට පහර දුන්නයි. ශ්‍රී මහා බෝධිය ළඟ සදහැවතුන් ඝාතනය කරපුවයි. කාත්තන් කුඩි පල්ලියේ මුස්ලිම් සදහැවතුන් ඝාතනය කරපුවයි. අමිත ලිංගම් ඝාතනය කරපුවයි. මායින් ගම්මානවල බඩදරු අම්මලා කිරිබොන දරුවෝ කපලා කොටලා ඝාතනය කරපුවයි. ඒ වගේ සමරන්න ඉඩ දෙන්න තරම් අපි ම්ලේච්ඡ තත්ත්වයට පත් වෙලා නැහැ. අපිට ඒ තත්ත්වෙට වැටෙන්නත් බෑ. නමුත් අපි කලින් මෙතන අධිකරණවත්තුමා කිව්වා අත්තඩංගු ඉන්න කට්ටිය LTT දීර්ඝ කාලයක් ඉන්නයි ඉදහස් කරන්න කියලා අපි ඒවට ආශිර්වාද කරනවා. හොඳ වැඩක් කරන්න අපි මැදිහත් වෙන්නේ නැහැ. මොරිස් තමයි මම ඉල්ලා සිටින්නේ ඉස්සෙල්ලාම නිදහස් කරන්න කියලා. මාව ඝාතනය කරන්න බෝම්බ ගෙන ආපු එක්කෙනා මොරිස්. මොරිස් නිදහස් කරන්න කියලා මම ඉස්සලා හිටිනවා. ඒ ඉර ඉන්න නිදහස් කරනවා නම් පළවෙනියෙන්ම මොරිස් නිදහස් කරන්න කියලා අපි තමුන් නාසලාගෙන් ඉල්ලා සිටිනවා. නහි වේරේන වේරාණී සම්මන්තීත කුදාචන. හරිද? මේ කියපු ටික මට නායකතුමා කිව්වා. නායකතුමා මට කිව්වා, මං ඇහුවා මම මේ කතා කරන්න කියලා. එතුමා මට ආශිර්වාද කළා, කිව්වා අනිවාර්යෙන් කතා කරන්න. ඊට අමතරව ඔබතුමා මෙහෙම කියන්නත් කිව්වා, අපේ SJB රජයක ඔබතුමා අනිවාර්යෙන් ආරක්ෂක ඇමති වෙනවා කිව්වා. එතකොට අනිවාර්යෙන් ආරක්ෂක ඇමති හැටියට ඔබතුමාට මම සම්පූර්ණ බලය දෙනවා කිව්වා මේ කටයුත්ත නිමා කරන්න. එතකොට ඒක ගැන අනිවාර්යෙන් සිද්ධ වෙනවානේ ඇමතිතුමා. SJB රජයක් අනිවාර්යෙන් එනවා. ආව මම අනිවාර්යෙන් ආරක්ෂක ඇමතිතුමා වෙනවා. බැර වෙල්ගම් ඇමතිතුමා කියූප ගැන බය වෙන්න එපා. එහෙම දූෂිතයි ඉන්නා නම් ওই පැත්තේ නෙමෙයි මේ පැත්තේ හිටියත් අපට ඒගොල්ලොන්ට විරුද්ධව ක්‍රියා කරන්න වෙනවා. ඒව ගැන කලබල වෙන්න එපා. ඊළඟට අයවැය අනුව අපට ලැබෙන තවත් පැමිණි තමයි ආබාධි සෙබළුන්ගේ වැටුප් ගැටලුව. තමුන්නාසලා විසදලා නැහැ. තමුන්නාසලා රජයේ තියෙන කාලේ ඒගොල්ලෝ උද්ඝෝෂණ කරා. අපි දැක්කා කකුල් නැති අය ලයිට් කණුත් නැගිනවා. තමුන්නාසලා ගිහිල්ලා ඒගොල්ලන්ට තැඹිලි පෙව්වා නොඑක් දෙයක් කරා. මේ තමුන්නාසලා රජාවෙන් පස්සේ ඒගොල්ලෝ උද්ඝෝෂණ කරන්න ආවම ඇදගෙන ගිය හතර ගාතෙන් ගිහිල්ලා පොලිසිය ජීප් වලට දැම්මා. ඒගොල්ලොන්ගේ බිරින්දවරු කෙස්වල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා ඇදලා දැම්මා පොලිස් ජීප් වලට. අපේ රජයක් ආවා, අපි පොරොන්දු වෙනවා. ඒ ආබාධි සෙබළුන්ට අනිවාර්යෙන්ම ඒගොල්ලොන්ගේ ඉල්ලීම පිෂ්ට කරනවා. අපි ඒගොල්ලන්ගේ ඡන්ද බලාගෙන කරන්නේ නැහැ, ටික දෙනා ඉන්නේ. නමුත් අනිවාර්යෙන් ඒ යුතුකම අපි ඉෂ්ට කරමු. ඊළඟ අපි තමුන්නාසලාට මතක් කරන්න ඕනේ පාස්කු විඳිතින්. ඒගොල්ල මේ කාලේ ඉතාලම කනගාටුවෙන් කම්පාටපත් වෙලා ඉන්නවා අපි දකිනවා. පාස්කු විඳිතින් CID එකට ගෙනියන. ඒවා හරි වැඩ කියලා අපි අනුමත කරන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි සාධාරණ ඉෂ්ට කරන වෙනුවට ඒගොල්ලන්ට මේ කාලේ හිරිහර කරනවා, ඒගොල්ලන්ට තර්ජන කරනවා. ඒවා වෙනවා එක එක මට්ට වෙන්න අපි දකිනවා. අපේ රජයක් ආපු වෙලාවට අපි අනිවාර්යෙන් පාස්කු ප්‍රහාරය ගැන 100%ක් සාධාරණ ඉෂ්ට කරනවා කියන එක අපි කිසිම අදිමදි කිරීමක් නැතුව ඒ පොරොන්දුව දෙනවා. ඒ පොරොන්දුව අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. මට ආරක්ෂක ඇමති හැටියට ඒක කරන්න බැරුණොත් අපේ රජයක මම අනිවාර්යෙන් ඉල්ලාස්සලා ඉවරලා අපි දුරයත් බාර දෙනවා. ඊළඟට අපි දකිනා පහුගිය දවස්වල එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමිසමට ඒගොල්ලෝ කොමසාරිස්තුමිය අපේ රටේ විරුද්ධව තාමත් පැමිණිලි කියනවා. මානව හිමිකම් කඩ කරා කියලා, යුද අපරාධ කරා කියලා, ඒවට විරුද්ධව සාධාරණ ඉෂ්ට කරන්නේ නැහැ කියලා. මම මීට කලිනුත් කියලා තියෙනවා. අපේ හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් වරදි කරලා තියෙනවා. අපි ඒවට වන්දි ගෙවනවා. මටත් ලෝකෙට කොහෙටවත් යන්න බටහිරට යන්න වීසා හම්බෙන්නේ නැහැ. හමුදා ජෙනරල්ලා 58 දෙනෙකුට හම්බෙන්නේ නැහැ. ශෛන්ද සිල්ලටත් නැහැ. කමල් ගුණරත්නටත් නැහැ. අපි මේ වන්දි ගෙවන්නේ හමුදා හිටපු එක්කෙනෙක් දෙන්නෙක්. මං කල්නුන් නම් එක්කම කිව්වා. මම ජගජ්ජා සූර්ය වගේ පුද්ගලෙ මං එයාට විරුද්ධ ඉන්කුවරියක් පටන් ගත්තා. යුද්ධ විරෙච්ච හැටි. ඉන්කුවරියක පටන් ගත්තේ ඉඳ තමයි එයාට හමුදාපති වෙන්න පුළුවන් වුණේ. මොකද මම ඉන්කුවරියක් කරපු ඉඳ එයා හමුදාපති කරා. ඊළඟට තව හිටියා කපිල හෙන්ද විතරණ කියලා විශ්‍රාමික බුද්ධියංශ නිලධාරියෙක්. මේගොල්ලෝ වැරදි කරා. අනිවාර්යෙන් වැරදි කරා. මේගොල්ලන්ට දඬුවම් කරන්න. කරලා ගියලා හමුදාවේ අනිත් ලක්ෂ දෙක හමුදාවේ අපට ඇති වෙලා තියෙන අගෞරවයෙන් අපි සුද්ධ කළා දාන. එතකොට අපට ඔබතුමා විදේශ ඇමති හැටියට දැන් අධ්‍යාපන ඇමති අපි දැක්ක පහුගිය දවස්වල විදේශ ඇමති හැටියට ඔබතුමා අපස්සාවට පත් වෙලා ඉන්නවා. මේව අනිවාර්යෙන් ඉවර කරලා දාන. එක්කෙනෙක් දෙන්නේ ආරක්ෂා කරා කියලා අපි කියන්නේ මේ සමුන්නාසලා රණවිරු ආරක්ෂා කරනවා කියලා. වැරදි කරපු රණවිරුන්ට හැමදාම දඬුවම් කරා. කවුරු හරි නිවට හමුදා නිලධාරියෙක් තමයි වැරදි කරපු හමුදා නිලධාරියෙකුට දඬුවම් කරොත් රණවිරුවන්ට දඬුවම් කරන්න එපා කියලා කෑ ගහන්නේ. එහෙම එකක් නැහැ. මේ රටෙත් නෑ මොන රටකවත් නෑ. වැරදි කරපු අයට තමුන්නාසල දඬුවම් කරන්න එතෙන්දී අපි තමුන්නාසලත් එක්ක හිට ගන්නවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඊළඟට ආරක්ෂක හමුදා වර්තමානයේ කොරෝනා මර්ධනයේ යෙදෙන ආකාරය ඒකන්න ක්‍රියාකාරකම් අපි ආගෑන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ ගෞරවය දෙනවා ආරක්ෂක හමුදා අපි දැක්ක විශාල කැපවීමකින් තාමත් ඒකේ විදියට කරනවා. අපි ඒ ගෞරවය දෙනවා. එක 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 මත දරුවට මගේ මතය අපේ පක්ෂයේ බහුතරයකගේ මතය මම දන්නවා. ඒ ගෞරවය අපි අනිවාර්යෙන් ආරක්ෂක හමුදාට ලබා දෙනවා. ඊළඟට මේ දවස්වල කරු කතානායකතුමනි පොඩි ඉක්කාවක් ගහනවා අතන මෙතන අපට ඇහෙනවා. සඳහිරු සෑය ගැන විවේචන තියෙනවා. සඳහිරු සෑය යුද ස්මාරකයක් යුද ජයග්‍රහණය සමරන්න ගොඩනගපු එකක් කියලා මේකට විරුද්ධ විවේචන එනවා. මම හිතනවා මාත් හිතනවා යුද ජයග්‍රහණයක් අනිත් එක මේ යුද්ධය තිබුණේ අපේ ලංකාවේම ජනගහණය යම් කොටසකට විරුද්ධව අපි සටන් කරන්න සිද්ධ වුණේ. ඒ කනගාටුදායක තත්ත්වයක්. යුද ජයග්‍රහණයක් සමරන්න චෛත්‍යයක් ගොඩනගනවා කියන එක මම අනුමත කරන්නේ නැහැ. චෛත්‍ය කියන්නේ අපි සිංහල බෞද්ධ හැටියට අපේ අධ්‍යාත්මික අවශ්‍යතාවයක් සඳහා ගොඩනැගෙන සංකේතයක්. යුද ජයග්‍රහණයකට ඒක ගොඩනගපු එක හරියන්නේ නැහැ. ඒක අපට අනුමත කරන්න බෑ. නමුත් සඳහිරු සෑය ගොඩනැගීමේ තේමාව කරගන්න ඕනේ අපි රටට සාමය ගෙනේ. මේ රටට සාමය උදා කිරීම සහ සංහිඳියාව මේ කරුණ දෙක තේමාව කරගෙන සඳහිරු සෑය වන්දනා මාන කරන එකේ වරදක් නැහැ කියලා මම හිතන්නේ. එතකොට මේ යුද ස්මාරකයක් හැටියට අපි කවදාවත් මේක ඉදිරියට ගෙන යා යුතු නැහැ. ඊළඟට මෙතන මහජන ආරක්ෂක ඇමතිතුමා ඉන්නවා. ඔබතුමාට මම මූණට මේ කියන්න ඕනේ. මේ කාලේ අපි දකිනවා ගරු කතානායකතුමා අත්අඩංගුවට ගන්න කට්ටිය ගෙනහිල්ලා අතන මෙතන පිස්තෝල ගෙන්න ගිහිල්ලා වැඩි තිව්වා අර ගන්න. ඒක මහා නින්දිත නිවට බියගුළු වැඩක්. ඒවා නවත්තන්න. ඒවා අපේ රටටත් වෙන අපකීර්තියක්. ලෝකේ ශීලාචාර රටවල ඒවා සිද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි ගිහිල්ලා අල්ලගත්තම අර මිනිහා ගෙනිහිල්ලා කොහේ හරි ගිහිල්ලා කණත්තකට ගෙනහිල්ලා වෙපන් සොයන්න ගියා කියලා මරලා දානවා. අධ්‍යනෙකුට එහෙම වෙලා තියුලා කියලා මේ අපේ කිරියල්ල මැතුමා කියන්නේ ඒවා නිවට වැඩ, බියගුළු වැඩ. ඒවා කරන අයට අපි කවදා හරි නීතිය ක්‍රියාත්මක කරනවා. අපට බලය ලැබුණම අපි ඒවා අගමුල සොයලා බලලා අනිවාර්ය නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේ නිවට බියගුළු වැඩ කරන කඩියට විරුද්ධව. ඊළඟට මම මතෙන්ද කියන්න ඕනේ ගරු ඇමැතුමා උතුරු මුහුදේ හැමදාම ඩග්ලස් දේවානන්ද මැතුමා හිටියානම් හොඳයි. අපට ඇහෙනවා දෝනාවක් ඉන්දිය දීවරයෝ දකුණු ඉන්දිය දීවරයෝ ඒගොල්ලෝ ඇවිල්ලා අපේ මුහුදු සම්පත විනාශ කරනවා. උතුරු මොහොතේ උතුරු නැගෙනහිර පැතිවලත් අපි දැකලා තියෙනවා. තමාට නාගදීපේ වදින්න ගියා නම් බෝට්ටු 100ක් විතර දකින්න පුළුවන්. ඉන්දිය බෝට්ටු ඇවිල්ලා පේන දුර නවත්වාගෙන ඉන්නේ. මේ වැඩේ නවත්වන්න ඕනේ. අපේ නායක හමුදාට අවශ්‍ය අවසර දෙන්න. ඒ ඉන්දිය දීවරයෝ ඇවිල්ලා අපේ දීවරයන්ට පහර දීලා අපේ දීවර ආම්පන්න විනාශ කළා. ඒක න අපරාධය අපි නවත්වන්න ඕනේ. අපි පොඩි රටක් කියලා අපිට නිවටේ වගේ බලාගෙන ඉන්න බෑ. විශාල රටවල් වලටත් වාකීමක් තියෙනවා. විශාල රටවල් දැනගන්න ඕනේ පොඩි රටවල් බුලි කරන්න නැතුව, හිරිහර කරන්න නැතුව ඒගොල්ලන්ගේ බලය අයතුළු විදියට පාවිච්චි නොකරන්න. ඒකන්ද අනිවාර්යෙන් ඒකට විරුද්ධව අපේ නායක හමුදාව අවශ්‍ය අවියව දරගෙන දීලා හරි ඒ වැඩේට යොදවලා ඒ වැඩේ අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතු කාරණාවක් හැටියට මම දකිනවා. මම මෙතෙන්දී කතා කරන්න ඕනේ නඩු ආදී නඩුහබ සමහරලාව සමහරය ඉවත් වෙනවා. අපිට ඒව ගැන හැම එකත් එක්ක මට නම් කිසි විවාදයක් නැහැ. මම ඒව ගැන කතා කරන්න කැමතිත් නැහැ. නමුත් කරන්නාගොඩ කියන හිටපු නායක හමුදාපති ඔහු කරපු විශාල අපරාධය පාසල් ළමුන් 11 දෙනෙක් අත්අඩංගුවට අරගෙන අල්ලස් ඉල්ලලා කප්පන් ඉල්ලලා ඝාතනය කරා. මම කලිනුත් කියලා තියෙනවා ඒතර සිංහල ළමයිකුත් හිටියා, මුස්ලිම් ළමයිකුත් හිටියා. ඒගොල්ල ඔක්කොම පාසල් ළියේ ළමයි. ඒ සිංහල ළමයා පෙරේරා කියන ළමේ එයා එංගලන්ත විශ්වවිද්‍යාලයට යන දවස් දෙකයි තිබුණා. පැරගෙන යනකොට ඊළඟ වෙලා මරලා ඝාතනය කළා. ඒගොල්ල ගිහලා මූදේ දැම්මා කියලා ඒ සාක්කිරුම් ඔප්පු වෙලා තියෙනවා. මේ වගේ කට්ටිය ආරක්ෂා කරන්න යන්න එපා තමුන්නාන්සෙලා. අපේ රජයක් ආව මේ වගේ දේවල් මේ විෂය අනිවාර්යයෙන් මේ කේස අපි ආපහු නැවත මතු කරලා ගන්නවා. අනිවාර්යයෙන් මේක කරනකොට විරුද්ධව අපි ක්‍රියා කරනවා. මේ සිද්ධියේ මේ අනිවාර්යෙන් අපි කරනවා. ඊළඟට හමුදාපතිවරු මම හැමදාම මේ කිව්වා. ඇයවැය හැම කතාවෙම මම කිව්වා මේ රටේ හමුදාපතිවරු තරු හතරේ ජෙනරල් නිලියට උසස් කරන්න ඕන. අපට ඒකට ශක්තියක් තියෙනවා. අපට ඒකට අභිමානයක් තියෙනවා. ශක්තිමත් හමුදා තියෙනවා. ඊට අමතරව යුද හමුදාවේ අනිවාර්යයෙන්ම තරු තුනේ ජෙනරාල්වරු 5 දෙනෙක් වම් උසස් කරන්න පුළුවන්. නායක හමුදාවෙත් පුළුවන් කීප දෙනෙක්. ගුවන් හමුදාවෙත් පුළුවන්. ඒවා කරන්න කියලා අපි යෝජනා කරනවා. ඒවට විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. ඒවා කරලා ඒගොල්ලන්ට අභිමානයක් දෙන්න පුළුවන්. ඊළඟට ලෝකේ හුඟක් රටවල්වල ජෙනරාල්වරු විශ්‍රාම යන වයස 60 65 වගේ. ඇමරිකානු හමුදාවේ යුද හමුදාපති 65 විතරන කල්දී. අපි යෝජනා කරනවා මම යෝජනා කරනවා අපේ හමුදාවෙත් ජෙනරාල්වරු තරු දෙකේ ත්‍රිවිධ හමුදායම විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා දැන් 55යි. 60 දක්වා වැඩි කරන්න කියලා මම යෝජනා කරනවා. හමුදාපතිවරුන්ට එතකොට එතනින් එහාට අවුරුදු 3ක් සේවා දීර්ඝ කිරීම දෙන්න පුළුවන්. සයින්ද සිල්ලා මැතිතුමා මම හිතන්නේ 55දී හමුදාපති වුණා. එතකොට ඔබතුමා 63 වෙනකන් ඉන්න ඕනේ නැහැ. මම කියන්නේ මේ අනිත් ජෙනරල්ලාට 60 වෙනකන් සේවය ඉන්න දුන්නොත් හමුදාපතිවරුන්ට ඊට පස්සේ 63 වෙනකන් ඉන්න දෙන්න පුළුවන්. ඒ ලෝකේ අනිත් රටවල්වල එහෙම සිද්ධ වෙනවා. මම හිතන්නේ ඉන්දියානු හමුදාවෙත් මේ වෙනකොට ඒ තත්ත්වය තමයි තියෙන්නේ. ඊළඟට කරු කතානායකතුමනි සෙබළුන් අවුරුදු 22කින් විශ්‍රාම යනවා. හුඟක් අයට යනකොට කුඩා දරුවෝ ඉන්නේ වයසේ. පාසල් යන දරුවෝ. ඒගොල්ලන්ට ගිහලා රැකියාවක් සොයාගන්නත් බෑ. හුඟක් අය අපි දකිනවා කුඹුරු වැඩමන හරි කරනවා ඉතාම දුෂ්කර ජීවිත ගත කරනවා. මේ විශ්‍රාම යන සේවා කාලය අවුරුදු 22 වැඩි කරන්න පුළුවන් ද අඩුවානේ ජේෂ්ඨ නිලයින් තවත්. සාජන් මේජර්ලා මාණ්ඩලික සැරයන්වරු සාජන්ලා මේක වැඩි කරන්න පුළුවන් ද කියලා මම හිතනවා අපි සොයලා බැලුවොත් හොඳයි. මානුෂීය වශයෙන් මේ ප්‍රශ්නේ අපි ටිකක් බලන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට යම්කිසි සහනයක් තියෙනවා. ඒගොල්ලෝගේ ජීවිතයට යම්කිසි සහනයක් ඒගොල්ලෝ පවුල් වලට ලබා ගන්න පුළුවන්. ඊළඟට හමුදාවලට වෙන් කරන සල්ලි නාස්ති කරන්න හොඳ නෑ කියන එක මම මෙතෙන්දි කියන්න ඕනේ. උඩා මුදලක් වුණත් මේකෙන් අනිවාර්යෙන් නියම ප්‍රයෝජනය ගන්න ඕනේ. මම හමුදාපති වෙනකොට ගරු ඇමතිතුමා හමුදාවේ ස්ට්‍රෙන්ත් එක 116,000යි. මට ලැබුණේ අයවැයෙන් බිලියන 82යි. බිලියන කෝටි 8200යි. මම හමුදාව වැඩි කරා 102කට. 102 හමුදාවත් මම නඩත්තු කරා බිලියන 82කින්. ඒ මුදලින්ම. එතකොට නාස්ති අඩු කරන්න පුළුවන් කියලා මේවා පේනවා. දූෂිත ගනුදෙනු ආදිය නැති කරත් මුදල් ඉතුරු කරන්න පුළුවන්. මම එක උදාහරණයක් දෙන්න ඕනේ මෙතන. මේ හිටපු ආරක්ෂක ඇමති නැහැ අපේ රජයේ. ඒ කාලේ හැදුවා කරු කතා නැහැ ඒතුමනි. මතක් වෙනකොට කෙල ගිලෙන්නේත් නැහැ. නැවක් ගන්න ගියා නායක හමුදාවට. ඒ නැව රුසියාවෙන් ගන්න හැදුවේ. ක්‍රෙඩිට් ලයින් එකක් තුනක් ඩොලර් මිලියන 127ක්. මුළු ක්‍රෙඩිට් ලයින් එකේ ඩොලර් මිලියන 127ක්ම දීලා මේ නැව ගන්න හැදුවා. ඒ නැවේ අවියවුද නැහැ. ඒතකොට ඩෙක් එකක් විතරයි තියෙන්නේ. මාළු මරන්න රෙම යන්න පුළුවන්. යුද්ධයට යන්න බෑ. මේ නැව ගන්න හැදුවා ඩොලර් මිලියන 127කට. වියට්නාමයේ ඒ නැවම ගත්තා. ඊට මාස 6කට ඉස්සෙල්ලා අවියවුදත් එක ඩොලර් මිලියන 80කට. ඒ නැවම අපිට මේ 124 ගන්න කියපු එක ඩොලර් මිලියන 60කට විතර ගන්න තිබ්බා. මේකට විරුද්ධ වුණා හිටපු හමුදාපති සින්නයියා. මම දැකලා තියෙන දක්ෂම හමුදාපති. අපේ සින්නයියා හමුදාපති, නායක හමුදාපති. මම දැකලා තියෙන දක්ෂම හමුදාපති කෙනෙක්. එයා තමයි අර මූදේ නැව් 9ටම ගිහිල්ලා පහර දුන්නේ එයා තමයි. බෑවට බුද්ධ තොරතුරු දුන්නේ යුද හමුදාවේ. කවදාවත් කරන්නා කොට කියන්නේ නැහැ. බුද්ධ තොරතුරු අපි දුන්නා, සින්නයියා ගිහිල්ලා නැව් 9ටම පහර දුන්නා. සින්නයියා මේ නැව ගැනීමට විරුද්ධ වුණා. මේ මුදල් අනාස්ති කරන්න හින්දා. ඒක හින්දා තමයි සින්නයියා එක මාසයක් එක්ස්ටෙන්ෂන් දීලා ගෙදර ඇරියේ. ඉතාලම ලැජ්ජාසහගත වැඩක්. ලෝකේ මොනම රටකවත් හමුදාපති කෙනෙක් මාස දෙකකින් ගෙදර ඇරලා නැහැ ඔත්තුමා. අවුරුදු 55 සම්පූර්ණ වුණාම එක්ස්ටෙන්ෂන් එක දුන්නේ මාසයයි. 55 වෙන්නේ ඉස්සෙල්ලා මාසයයි හිටියේ. ඒ නිවට බියගුළු වැඩේ කරා එවලා හිටපු ආරක්ෂක ඇමති මොකද එයා විශාල කොමිස් පගාවක් ගන්න ගියායි නැවෙන්. ඒ වේලෙට ඉඩ දුන්නේ නැති හින්දා සින්නයියට ගෙදර යන්න වුණා. සින්නයියට තානාපතිකමක් දුන්නම ඒකත් එපා කියලා එයා පවුලත් එක්කම ඊට පස්සේ එන්නම ගියා රට ඇරලා. එතකොට ඒ වගේ නියොට බියගුළු වැඩ කරපුවා නැවත මේ රටේ නායක වෙන්නත් පෙරුම් පුරනවා කියලා අපට ආරංචි. නැවතත් මේ රටේ ජනාධිපතිලා වෙන්නත්. ඒ වට නම් ඉඩ හම්බ වෙනකන් නෑ මම හිතන්නේ. ඊළඟට මම මේක සඳහන් කරන්න ඕනේ කුරුණෑගල ඊයොන් ලංකා කියන ෆිනෑන්ස් සමාගම. මේ සමාගමේ මුදල් තැන්පත් කරලා තියෙන හමුදා සෙබළු 9499 දෙනෙක්. මේගොල්ලෝ අපිට කතා කරනවා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2යි ඔබතුමාට.
කෝටි 900ක්. මට වෙලාව නැහැ. පහක්ම දියේ තව. එතකොට මේ සෙබළුන්ගේ මේ මුදල් ඒ ඒ ෆිනෑන්ස් කම්පැනියෙන් කුරුණෑගලින්න ප්‍රබල තමුන්නාසලගේ අමාත්‍ය කෙනෙක් විශාල මුදලක් කරගත්තා කියලා කියන ඡන්දෙට ඒක තමයි පැමිණිල්ල. ඒකේ ඉඳ කම්පැනිය වහන්නේ සිද්ධ වුණා මුදල් ගෙවන්න බැරි වුණා කියලා. එතකොට මේ වෙන් දේවල් මේ සෙබළුන්ට සහනයක් ඉෂ්ට කරන්න තමුන්නාසල අවශ්‍ය පිළිවරක් ගන්න. තමුන්නාසල මොකක් හරි මේ ගැන කරන්න ඕනේ අනිවාර්යෙන් විශාල සෙබළ සංඛ්‍යාවකට. ගෑස් බෝම්බ වලින් ජනතාව බේරගන්න තමුන්නාසල වැඩ කරන්න. වන්දක මොරටුව විශ්වවිද්‍යාල කට්ටිය කියලා තියෙනවා ප්‍රොපෙන්ස බියුටේන් ඒකේ සංගීතීය වෙනසක් කරලා තියෙනවා. ඒක හේතුවක් කියලා. ලිපෝල් වලට බැන බැන ඉඳලා වැඩක් නැහැ නේ දුප්පත් මිනිස්සුන්ගේ. ඒ විශ්වකේ ජීවිත බේරගන්න ගෑස් බෝම්බෙන් ජනතාව බේරගන්න කියලා අපි තමුන්නාසලෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට මේ දස්වල මම දැක්කා මේව නම් මහා ලැජ්ජාසහගත වැඩ. මහජන ආරක්ෂක ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් දෙන්නම මම හිතන්නේ වියත් මගේ. සම්බන්ධීකරණ ලේකම් ගිහිල්ලා තවත් ඇමති කෙනෙක්ගේ සම්බන්ධීකරණ ලේකම් එක්ක LTT එක වලදාපු රත්තරන් සොයනවා. කියලා වැඩක් නැහැ නේ ගරු අතනායකතුමා. අනිවාර්යයෙන් මේකෙන් කොටසක් හම්බෙනවා. නැත්නම් සම්බන්ධීකරණ ලේකම් මේක කාදාත් කරන්නේ නැහැ. තමුන්නාසේ මේකට මැදිහත් වෙලා නීති අනුකූල වැඩ කරලා අපට පෙන්වන්න. අනිවාර්යයෙන් මේක තමුන්නාසේගේ ආශිර්වාදය තුන මේ සිද්ධ වෙන්නේ. ඒකට මට සැකයක් නැහැ කිසිම. ඊළඟට හම්බන්තොට ප්‍රදේශයේ රාජ්‍ය අමති කෙනෙකුත් හොරහරක් පටවනා කියලා මම දැක්ක පත්තරේ. ඒවත් හොඳට නෙමෙයි. ඒවත් ලැජ්ජසහගත වැඩ තමුන්නාසේලා රජයට. ආපහු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් බාල වයස් දැරියක් අපයෝජනය කරා කියලා තියෙනවා. ඒවත් අතීතයේත් අපට මතකයි 2015 ඉස්සෙල්ලව සිද්ධ වුණා. ඒක හන්දා මට විනාඩි 10ක් විතර ඕනේ ගරු. නමුත්තුමා තව වැඩගත් කැලලක් තියෙනවා කතා කරන්න.
කොණ්ඩාරි අන්තිමට.
මේක සමහරුන්ට ටිකක් බෝරින් වෙන්න පුළුවන් මම මේ කතා කරගන්න යන විෂය ගරු කතානායකතුමා උනේ මහා වංශය. මේක දැකලා තියෙනවනේ. මහා වංශයේ 6 වෙනි වෙළුම ගැන. මම මේ කතා කරන්නේ මේක ලියලා තියෙනවා මම හිතන්නේ ආර ගරු ආරක්ෂක ලේකම්තුමා හොඳපත්තුවා මේක හොඳට අහගන්න. මට මේක වේගෙන් කියවන්න වෙනවා. නමුත් තමුන්නාසලා මේක ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. මේ මහා වංශය ලියලා තියෙනවා 4 වෙනි ඊළඟ යුද්ධ ගැන. අපි කරපු සටන ගැන. පිටු 72ක් තියෙනවා. මේ පිටු 72 කියනකොට මට තේරෙන්නේ අපි පොඩි කාලේ අර හොරා පොලිස් කරන්නේ. දැන් ඒ කාලේ අපි වෙච්ච දේවල් හැංගිච්ච ඇටි ගහගත්ත ඇටි කියනවනේ. ඒ වගේ කතාවක් තමයි ලියලා තියෙන්නේ. මේක අහගෙන ඉන්න මම වේගෙන් කියනවා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේක අහගන්න තමුන්නාසලා. ඒකේ කියලා තියෙනවා කරුණු කියෙව්වම ඒකේ කනගාටුවට කරුණ නම් මේ ලිවීමට මහාචාර්යවරුන් වැන්නවුන් පත් කර ඇතත් එහි ලියා තිබෙන සමහර දෑ ඉතා බොළඳේ. ඔවුන්ට මම මේක සුමානයක් තිස්සේ කියවල මේ ටික හදාගත්තේ වැදගත් කරුණු ටිකක්. ඔවුන්ට තිබුණේ තමන්ට නොතේරෙන දේ නොලියා ඉන්නේ. මොවුන් 4 වෙනි ඊළඟ යුද්ධය ගැන විස්තර අහගෙන ඇත්තේ 1996 පමණ හා 2000 යන වර්ෂවල විස්රාම ගිය ඉහත සටන කෙසේවා සම්බන්ධ වූ මේ ජෙනරාල්වරුන් දෙදෙනෙක්ගෙන්. ඒ දෙන්නගේ නම් තියෙනවා මේකේ. ඔවුන්ද මේ වැඩේ ගැන නොදන්නා දේ කියන්න ගොස් පත්තකට සිටියා නම් හොඳයි. බොළඳ දෙයි ලිවීම ගැන යුද්ධයේදී ජීවිත පූජාවෙන් කටයුතු කරමින් නොකා නොබී නිදි මරාගෙන කැපකිරීම කළ අපට ඉතා වේදනාවක් වෙනවා. ඒකන්ද මම මේ කියන්නේ. යුද්ධයේ හිටපු සාජන් මේද කෙනෙක්ගෙන් හරි යුද්ධයේ හිටපු මාධ්‍යවේදියෙක්ගෙන් අහලා මේක ලිවුණා මීට වඩා වැදගත් විදියට ලියන්න තිබ්බා. මහා වංශයේ 6 වෙනි වෙළුම පිටු 71ක් තියෙන අරගෙන කියවන්න ඔබතුමා. ඊයේ සඳහන් ලෙස 4 වෙනි ඊළඟ යුද්ධය ගැන ලියව සම්පූර්ණ කතාව කියවා මා විසින් මෙහි කරුණු 76ක් පෙළගස්වා ඇත. මම ඒක සභාගත කරනවා. ඉතා කෙටියෙන් පෙන්වලා තියෙනවා. එමෙ වැද්දි 76ම සභාගත කරනවා. මේ ජාතික අපරාධයක නිවැරදි කිරීමට ඇති එකම මාර්ගය මෙම කරුණු හැන්සාඩ් ගත කිරීමයි කියලා මම හිතනවා. ඒකයි ගරු කතා නැතුවනේ මම මෙතනට මේක අරගෙන ආවේ. වෙන ක්‍රමවේදයක් අපට නැහැ. ඉන් කරුණු 55ක් පවන මේ ස්ථානයේදී මම කියවන්න උත්සාහ කරනවා. වේගෙන් කියවන මට වෙලා ලබා දෙන්න කිරියල් ලැබතුමා. ඒ යුද්ධයට දායක වුණ වර්තමාන ආරක්ෂක ලේකම් කවල් ගුණරත්න හා ධනපත්තුමා මේ අවස්ථාවේ මේ කතාව අහගෙන ඉන්නවා. තමුන්නාසලා මේකෙන් ප්‍රයෝජන ගන්න. තමුන්නාසලා මම සභාගත කරන මේ ලිපියේ පිටපත් ලබාගෙන වර්තමාන ජනාධිපතිතුමා සමගත් කතා කරන මෙන් මම ඉල්ලා සිටිනවා. මේකෙදි ශෛන්ද්‍ර සිල්ලා ඉන්නවා එහා පැත්තේ. එයාගේ නම සඳහන් වෙලා තියෙන්නේ පිටු 71 මේ දෙපාරයි. වෙඩිතල්ති උපයන්නිතේ ශ්‍රී ශෛන්ද්‍ර සිල්ලාට වෙඩිතල්ති ප්‍රදේශයේ පස් බැම්මක් හම්බුණා කියලා තියෙනවා. ආගෙන ඉන්නකොට එනා යන ඇති. ඊළඟට කියලා තියෙනවා ශෛන්ද්‍ර සිල්ලා 58 වෙනි සේනාංකයේ ඉරාන මඩුවල් සහ මුරුන්කන්නල්ට පහර දුන්නලු. මුරුන්කන් තියෙන්නේ ඉරාන මඩු තියෙන්නේ වවුනියා මන්නාරම් මාර්ගයේ මුරුන්කන් ඉරාන මඩු තියෙන්නේ කිල්නොච්චි පැත්තේ ශවින්ද සිල්ලා ඒ පැත්තේ සටන් කරේ නැහැ කමල් ගුණරත්න මැතිතුමා ඔබගේ ඔබතුමා පොතකුත් ලිව්වා මේ යුද්ධ ගැන මේකේ ඔබතුමාගේ නම ලියලා තියෙන්නේ පේලි 3යි එක තැනක විතරයි ලියලා තියෙන්නේ ඒක හන්ද මේකට විරුද්ධව ඔබතුමාට යුද්ධ කරන්න යනවා අපවල් සටලන සරත් ෆොන්සේකා ගැන ලියලා තියෙන කරුණු මාවිල්ලාරු මෙහෙයුමට නායකත්වය දුන්නලු මේ මෙහෙයුමේ විශේෂ බලකා සබලුන් කමාන්ඩෝ සබලුන් නෙදව ආකාරය ගැන සටහනක් නැහැ හමුදා සටනට බැස්සට හමුදා සටනට බැස්ස ආකාරය ගැන සටනක් නැහැ සටහනක් නැහැ එස්එෆ් තොප්පිකල කියන්නේ ආරම්භ කරමින් උපදෙස් දුන්නලු තොප්පිකල සටන මෙහෙයු ආකාරය ගැන කිසිම විස්තරයක් නැහැ හමුදාපතිල උපදෙස් දෙන්නේ නැහැ හමුදාපතිල දෙන්නේ නියෝග 2007 දෙසැම්බර් වල උතුරේ මෙහෙයුමට අවශ්‍ය සැලසුම් ආරක්ෂක ලේකම්ගේ උපදෙස් මත සම්පාදනය කළාලු දෙසැම්බර් වල 2007 උතුරේ 57 වෙනි සේනාංකයේ 2007 මාර්තු වල වවුනියාවේ වයඹ දෙසී නෙදීමටත් 57 වෙනි සේනාංකයේ 2007 සැප්තැම්බර් වල මන්නාරේ නෙදීමත් කරේ හමුදාපතිගේ මතයටයි හමුදාපතිට බලය පැවරී තිබුණාලු වන්නේ මෙහෙයුමේ අවසාන අධියේ ජයග්‍රහණය ගෙන යාමටත් අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමටත් හමුදාපතිට මාවිල්ලාරු සටන ආරම්භ කරන්න අවසර ලැබුණා මිස ඊළඟ හතරවෙනි යුද්ධයේ වෙන කිසිම දෙයක් කිරීමට විශේෂ බලයක් කවදාත් ලබා දුන්නේත් නැහැ වන්නේ මෙහෙයුමේ අවසන් අධියේ නෙමෙයි මුළු මෙහෙයුමම කළේ හමුදාපත් තමයි ඊළඟට උතුරු මාංශීය මෙහෙයුමේ ආරම්භයේදී හමුදාපති එක් එක් පෙරපුණු වලට තෝරාගත් සේනාංක වලට නියමිත කාර්යභාරය පැවරුවාලු එපරෙද්දෙන් එකිනෙක සේනාංක වල විවිධ ප්‍රදේශ වල මෙහෙයුම් කිරීම පවරා දුන්නලු මෙය යුද්ධයේ නොතේරෙන සිවිල් පුද්ගලයෙක් යුද්ධයේ මෙහෙයුම ගැන කතා කරන ආකාරයයි හමුදාපති කළේ යුද්ධයේ සැලසුම් කොට ඒ අනුව යුද පෙරමුණට සේනාංක යොදවා ඔවුන්ට අදාළ සටන් ගැන නියෝග දීමයි 2008 අප්‍රේල් වන විට විවිධ පෙරමුණු වල සටන් කළ යුතු බව තේරුම්ගෙන 2008 අප්‍රේල් සිටි SF උතුරේද මෙහෙයුමක් ආරම්භ කළාලු මේවා ලියපු අය උතුර කියන්නේ යාපනයට විය යුතුයි 2008 අප්‍රේල් වන විට සියලුම සේනාංක වල නියෝග දී ඔවුන් සටනට බැස හුඟක් කල් ගත වෙලා තිබ්බා මුහමාලේ සටනෙන් 2008 අප්‍රේල් වල සබලුන් විශාල සංඛ්‍යාවක් මිය ගියත් LTTE විනාශ කරන තෙක් යුද්ධය නොනවත්වන බවත් යුද්ධය අවසානයේ තෙක් කරන බවත් SS ප්‍රකාශ කරාලු මෙහි සටහන් යුද්ධය නොනවත්වන බවත් යුද්ධය අවසන් කරන තෙක් කරන බවත් SS ප්‍රකාශ කළේ යන්නේ කීමට උත්සාහ කරන්නේ SF කියලා මං කියන්නේ හමුදාපති 2008 ජනවාරි වල මෙම යුද්ධයේ ඊළඟ හමුදාපතිට ඉතුරු නොකරමි යයි කියා පැවසීම විය යුතුයි ඊළඟට පොදු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා 800383 පිට හමුදාපතිවරයා පෙරමුණු කීපයකින් මෙහෙයුම් දියත් කරමින් 57-58 සේනාංකයේ මෙහෙයුම් වල දෙව්වාලු මේක නිකන් පොඩි ළමයි කියන කතාවක් වගේ පිට 384 2008 ජූලි වන විට හමුදාපති වන්නි මුදවා ගැනීම මෙහෙයුමට A9 බටහිරින් දෙකක් නැගෙනහිරින් එකක් මැදිනුත් එකක් ලෙස එදෙව්වා කියලා මොනවද කියලා කියලා නැහැ කොස්සටද කියලා කොහොමත් මැදින් සේනාංකයක් නම් එදෙව්වේ නැහැ කියලා මේ ජෙනරල්ලා දන්නවා 2008 ජූලි වන විට සේනාංක යොදවලා හුඟක් කල් පිට 409 ප්‍රභාකරන්ගේ මලසිරුර සොයාගත් බව ප්‍රකාශ කළේ මේ 19 දින ලෙෆ්ටිනන්ට් ජෙනරල් සරත් ෆොන්සේකායි පවසනවා මලසිරුර සොයාගත්තේ කියූප එකත් මේක ලියන්න ඕනද මත්තුමා මේක මහා වංශනේ කොහොමත් මං එතකොට ලෙෆ්ටිනන්ට් ජෙනරල් නෙමෙයි ඒක පවසනකොට මං තරු 4 ජෙනරල් කළා තිබුණේ 18 වෙනිදා රෑ මං තරු 4 ජෙනරල් කෙනෙක් වුණා රජය ලංකා ලොජිස්ටික් පිහිටවීම මැලේවිදියේ පාසල සහ KDU පිහිටවීම MOD වෙබ්සයිට් පිහිටවීම අපිනුවෙන් අපි ගැන ලියලා තියෙනවා මහා වංශේ මේවා සත්‍යයි නමුත් යුද ජයග්‍රහණයට කෙලින්ම බලපෑවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා කොහොමත් මේවා කරේ රජය නෙමෙයි ඒවකට හිටපු ආරක්ෂක ලේකම් ඒ ගෞරවය එතුමට යන්න ඕනේ විට 339 රජයේ පීටම් සංවිධානය පිහිටුවා කියන බලන්න ගරු කතානායකතුමා සිංහලෙන් ලියන මහාවංශයේ රජයේ පීටම් සංවිධානය පිහිටුවා කියලා මේකේ තේරුම අඩුවාන ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි විස්තර කරන්න ඕනේ සිංහලෙන් මේකට කිව්ව සුනාමි සහන මණ්ඩලය ඉංග්‍රීසියෙන් කිව්ව පෝස්ට් සුනාමි ඔපරේෂනල් මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් කියලා එතකොට මේක කියන්නේ නැතුව ඒකට රජයක් පීටම් සංවිධානය පිහිටෙව්වා මහාචාර්යවරුද කවුද මේවා ලියන්නේ ඊළඟට කියනවා පිටු 341 2006 වර්ෂයේ LTT සමාජිකයේ 25000ක් හිටියලු සම්පූර්ණ වැරදි 2006 වෙනකොට LTT 35000ක් හිටියා සම්පූර්ණ වැරදි තොරතුරු තියෙන පිට 343 සරත් ෆොන්සේකා 2005 විශ්‍රාමයාමට නියමිතව තිබුණා කියනවා. මේක වැරදි. චන්ද්‍රිකා රජයෙන් ගැසට්ටුවක් ගහලා තිබුණා විශ්‍රාම වයස අවුරුදු 58 කරලා හමුදායි ජෙනරල්ලට. ඒකන්ද මට තිබුණා මං හමුදාපති වෙනකොට තවරු 3ක් ඉස්සරහට තිබුණා. කොහොම සියලුම හමුදාපතිවරු හමුදාපති වෙලා තියෙන්නේ විශ්‍රාම යන දවසේ තමයි. මම හිතන්නේ සයින් සිල්ලා මැතිතුමාට හමුදාපති වෙන්න උනේ විශ්‍රාම යන වයසත් පැනලා මාස 6ක් විතර ගිහිල්ලා. ඒක හන්දා මේක සාමාන්‍ය දෙයක්. ඊළඟට මේවා මහාවංශයේ ලිය යුතු දේවල්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට 344 පිට රජය හමුදාවල සැපයුම් දුනු කරා කියලා තිබෙනවා. නමුත් හමුදායේ සටන් ක්‍රම සංකල්ප හමුදා ශක්තිමත් කිරීමට හමුදාපති විසින් කළ කී දේ ලියලා නැහැ.
ඔබතුමා මිනිත්තු 10ක් වැඩි පුරණන් තියෙනවා.
තව පහක් දෙන්න. මේක ඉතා වැදගත් දෙයක් අහන් ඉන්න කම්මැලිද? තව විනාඩි 5කින් මම තියන්නම්. ඉතුරු ටික මම සභාගත කරනවා. හමුදාපත්තුමා අරසලේකන්තුමා අනිවාර්යයෙන් මේ කොපියක් ඉල්ලගන්න මේක නිවැරදි කරන්න ක්‍රියා කරන්න. හමුදාට අපිට වෙලා තියෙන අපේ පැත්ත කලබල වෙන්න එපා. එයාට මම පස්සේ උත්තර දෙන්නම්. පිට 346 හමුදා නවකයන් බඳවා ගන්නේ රජයලු. ඒ වැරදි මතයක්. එස්තේ බාරගත්තිට හමුදාවේ පුරප්පාඩු 16,000ක් තිබුණා. හමුදාට ඒවත් පුරවා ගන්න බැරුව හිටියේ. වර්ෂයකට බැඳුනේ 3000යි. එහා සමාන ප්‍රමාණයක් විශ්‍රාම ගියා. එස්සේ මාසයකට 4000 ගානේ බඳවා ගත්තා. පඩි කෙව්වේ රජය තමයි ඒ ජනතාවගේ සල්ලි. පිට 347 සිවිල් ආරක්ෂක බටයාට ඊට කලින් කිව්වේ ගම්බට්ටා කියලා තියෙනවා. ඔබතුමාටත් කලින් කිව්වේ එහෙමද? ගම්බට්ටා කියලා. ඒවත් ලියන්න ඕනද මහාවංශේ? මේවා මහාවංශේ ලිය යුතු නැහැ. පිස්සු හැදෙන කතා මේවා. සියලුම බුද්ධ්‍යංශ හමුදාපති යටතට පත් කර තිබුණාලු එක බොරුවක්. බුද්ධ්‍යංශ තිබුණේ නැහැ. මං යට තිබුණේ යුද හමුදායේ බුද්ධ්‍යංශ පමණයි. පිට 352 හමුදාපතිට ආරක්ෂක ලේකම්ට එල්ලුව මරාගෙන මැරෙන ප්‍රහාර ගැන පේජි දෙක ගානේ තමයි ලියලා තියෙන්නේ. ඒවට එච්චරවත් ප්‍රමුඛත්වයක් දීලා නැහැ. හමුදාපතිට ආරක්ෂක ලේකම්ට එල්ලෙච්ච මරාගෙන මැරෙන ප්‍රහාර ලියලා තියෙන්නේ පේලි දෙකයි. ඊළඟට පිට 356 සම්පූර්ණ මුදවා ගැනීම සරත් ෆොන්සේකාගේ මෙහෙයුම් මත විශේෂ බලකාය සිංහ රජමේන්තුව සිදු කළා කියලා කොහෙවත් ලියලා නැහැ. 357 සම්පූර්ණවට මුදවා ගත්තේ යුද හමුදාවයි. ලියලා තියෙන්නේ ආරක්ෂක හමුදාව කියලා. හමුදා කරපු කැපකිරීම වල ගෞරවය හමුදාවට දෙන්න. 358 මුහමාලේ සටන් කළේ යුද හමුදාවයි. ඒකත් ලියලා තියෙනවා ආරක්ෂක හමුදාව කියලා. එතන හිටියා කමල් ගුණරත්න, සූර්ය බණ්ඩාර, ශෛන්ද සිල්ලා. ඒගොල්ලන්ගේ නම්වත් සඳහන් වෙලා නැහැ මුහමාලේ සටන් ගැන. 382 වාක්‍රය ඇල්ලුවේ රජයේ උපදෙස් මත ආරක්ෂක හමුදාවලු. SF ගේ සැලසුම් නියෝග මත ප්‍රසන්න සිල්ලා සහ විශේෂ බලකාය කොමාන්ඩර් රෙජිමේන්තුවත් වාක්‍රය මෙහෙයුම් කරා ඒවා ලියලා නැහැ. 387 ආරක්ෂක ලේකම්ගේ උපදෙස් මත හමුදාපති උතුර මුදවා ගැනීමේ සැලසුම් සම්පාදනය කළාලු 2007 දෙසැම්බර්. හමුදාපති උතුර මුදවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ 2007 මාර්තු වවුනියාවේ වයඹ දිසාවෙන්. 57 අංක යොදවලා සැප්තැම්බර් වල 2007 මන්නාරමේ 58 යොදවලා සයින සිල්ලා එක්ක මේ මෙහෙයුම් ආරම්භ කරා. පිට 367 වවුනිය වන්නිය කිරිනොච්චියේ මුලතිව මන්නාරමා වැලිය යන කලාපවලට බෙදා උතුරේ මෙහෙයුම් ආරම්භ කරාලු. ඒක සම්පූර්ණ වැරදි තොරතුරක්. ජගත් ජයසූරිය වන්නි මෙහෙයුම් භාරව පත් කළාලු. සම්පූර්ණ බොරුවක්. ජගත් ජයසූරිය හිටියේ වවුනියාවේ ආරක්ෂකවල් භාරව. වවුනියාව ආරක්ෂකවල් භාරව. මේ සේනාංක මේ මෙහෙයුමේදී සියලුම සේනාංක කෙලින්ම හමුදාපති යටතේ ඉඳගෙන මේ යුද්ධ වෙනකම් ක්‍රියා කරා. ජගත් ජයසූරියට සේනාංග තිබ්බේ නැහැ. පිට 368 කිල්නොච්චේ මුදවා ගැනීමේ සටනට සුමිත් වානවඩුගේ සහ සයින්ද සිල්ලාගේ 57-58 සේනාංග සටන් කරාලු. සම්පූර්ණ වැරදි. 2007 මුල වෙන විට සුමිත් වානවඩුගේ ආකාර්යක්ෂමභාවය නිසා 57 සේනාංගයේ අනදීමෙන් ඉවත් කළා තිබුණා. ඒකින්ද තමයි එයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් උනේ මාව ඇවිල්ලා අල්ලගෙන යන්න ඇදගෙන යන්න. පන්නපු මිනිහෙක් නිසා. කිල්නොච්චි ඇල්ලුවේ 2009 ජනවාරි 2 වෙනිදා ශෛන්ද සිල්ලා පුණරිය නගරය අල්ලන්තෙක් අනදුන්නේ පළවෙනි කාර්යසාධක බලකායට. ඊළඟට පරන්තන් අල්ලනකොට 58 වෙනි කාර්යසාධක බලකායට අනදුන්නා. කිල්නොච්චි ඇල්ලීමට 57 වෙනි සේනාංකයේ ජගත් ජයසුත් උර දුන්නා. ඒගොල්ලගේ නම් මේවා ගිලිහිවිලා නැහැ. මන්නාරම් පෙරමුණ මෙහෙයීම 61 වෙනි සේනාංකයේ බ්‍රිගේඩිය වික්‍රමරත්න යටතේ සිදු කරාලු. ශෛන්ද සිල්ලා මැතිතුමා අහගෙන ඉන්නවනේ. වැරදි. මන්නාරම් පෙරමුණ අල්ලා ගන්නා ගත්තාට පසුව 61 වෙනි සේනාංකයට බාර දුන්නා. ඒ ප්‍රදේශයේ පහර දී අල්ලා ගත්තේ ශෛන්ද සිල්ලාගේ පළවෙනි කාර්යසාධක බලකායයි. මම මෙතනින් නවත්තන්න ඔබතුමා නිඳයාගෙන තෙන්න නිසා තව කරුණු 55ක් මම කියවන්න අද බලාපොරොත්තු වුණා. ඒවා කියවන්න බෑ. තව විනාඩි 10ක්වත් යනවා. ඒක අන්ද නවත්වනවා. කරුණු 77ක් මම මේකේ සටහන් කරලා තියෙනවා ගරු කතානායකතුමනි. මම ඒවා හන්සාඩ් ගත කරන්න මම සභාගත කරනවා. ඒ කරුණා කරලා බාර ගන්න. මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම අනාගතයේදී අනාගත පරම්පරාවට සුරංගනා කතාවක් කියන්න නොදී මහාවංශයේ විහිළුවක් නොකර මේක ගැන අඩුගානේ මම පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා පිටු 750ක්. අඩුගානේ මේ පිටු 71 වෙනුවට පිටු 200ක 300කවත් යමක් මේක ලියවෙන්න ඕනේ ගරු කතානායකතුමා. ඒකින් ද තබුන්නාසල අවශ්‍ය පියවර ගන්න මම මේක සභාගත කරනවා. ඔබතුමා බාගට නැගිටින්න හදනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
විනාඩි 17ක් ඔබතුමා වැඩිපුර ගත්තා.
බොහොම ස්තුතියි. ඉන්සිද්ධ වෙනවා.
කම්මැලි කම නෙමෙයි තිබුණේ. ඒත් ඔබතුමාට එහෙම අහන්න අයිතියක් නැහැ.
ඉන්සිද්ධ වෙනවා.
කලමනාකරණය පිළිබඳ ගැටලුවක් තියෙනවා.
මහජන ආරක්ෂක මැති හැටියට එතුමා මගේ නම දෙපාරක්ම සඳහන් කළා. ඒ නිසා මම මේ දේ කියන්න ඕනේ. මේ සරත් වොන්සේකා මන්ත්‍රීතුමා මේ කිව්වේ ටින්කරින් ලසන්ත කියන ඒ දාමරිකයාගේ ඝාතනය ගැන. මම දැනගෙන හිටියේ නෑ සරත් වොන්සේකා කියන්නේ මේ ටින්කරින් ලසන්තගේ සමීප මිතුරෙක් කියලා. ඒ මොකද මේ එයා තමයි මේ සන්ෂයින් සුද්දා කෙනෙක් කෙනා මැරුවේ. ඒ වගේම තමයි මංකොල්ල 11ක් කළා. ඒතර ඒතිදී ඒ ටින්කරින් ලසන්තව ටින්කරින් ලසන්තව අත්අඩංගුවට ගන්න කියලා නොකියපු සරත් වොන්සේකා එයා ඝාතනය කළාම දැන් මෙතන දුක් වෙන්න හදනවා. ඉතින් ඒ පොලිසිය තමයි අල්ලගෙන සංගවා ගත්ත ආයුධ ගෙනියන්න හදනකොට තමයි ඔව්ව මේ ඝාතනය ලක්ුණේ. ඉතින් දා තමුන්නාසේ මගේ පොලිසිය නිවටයි කියලා කියන්න එපා. තමුන්නාසේගේ නිවටකමයි කුහකමයි කොහොමද කියලා මුළු ජනතාවම දන්නවා. ඉතින් මේක අපි හොරෙන් කරපු එකක් නෙමෙයි ගරු කතානායකතුමනි. මේක අධිකරණ වෛද්‍ය නිලධාරී මේකට පරීක්ෂණය කළා. දැන් මේකට උත්තර දෙන්න මට අවසර දෙන්න තව විනාඩි දෙකක්. එතකොට මහේස්ත්‍රාතුමිය මේකට පරීක්ෂණය කළා. ඉතින් ඒක නිසා අද තියෙන පත්තරේ ආරක්ෂකතා කියන එකලා පිස්තෝල 20ක් ගෙනාවා කියලා. ඒ පිස්තෝල 20 ගේන්නේ ගරු මේ කතානායකතුමනි මේ ජනතාව මරන්න. ඒකෙන්ද මේ පිස්තෝල 20ත් අපි කොහොමද හොයාගන්නව? එහෙම නුකටත් මේ වගේ සිද්ධීන් වෙන්න පුළුවන්. ඒක නිසා මගේ පොලිසියට ඔබතුමා බොරුවට නිවටයි කියලා චෝදනා කරන්න එපා. ඔබතුමා ආරක්ෂක අමාත්‍ය හැටියට පොඩ්ඩක් ඉන්න මගේ කතා වෙන එක ඉන්න. ඇයි ඔයි පොඩ්ඩක් ඉන්න. ඔයා ඉන්නේ පොඩ්ඩක්. මම ඔයාට විරුද්ධ කලේ නෑනේ. මම ඔබතුමාට විරුද්ධ වෙන්නේ නෑ. ඇයි ආන් ඉන්න බැරිද? ආන් ඉන්න බැරිද? ආගෙන ඉන්න පොඩ්ඩක්. නා තමුනා සිටින මම කතා කරනක ගරු කතානායකතුමනි මෙතුමා මේ ආරක්ෂක අමාත්‍ය වෙන්න සිහිනමවනවා. මෙතුමා යහපාලන රජයේ මහජන ආරක්ෂක අමාත්‍ය වෙන්න සිහිනමැව්වා. නමුත් යහපාලන රජයේ දුන්නේ නැහැ. මොකද මිනිහාගේ හැටි දන්නේ හින්දා. ඒකින්ද ඒ ආරක්ෂක අමාත්‍ය වෙන්න දැන් සිහිනමවනවා.
අන්තිම තමයි මේ කිවර නැකගින්.
අන්තිම තමයි තව එකක් කිව්වා. මගේ ලේකම් ගැන කිව්වා. ඉතින් අත වශයෙන්ම ලේකම් ගැන චෝදනා අපමණයි. ඒක තාම ඔප් වෙලා නැහැ. ඒක නිසා තමයි යා වස් කරලා දැන් CID එකට දැම්මේ. කරුව මේ කතානායකතුමනි අපි මේ මම අවුරුදු 35ක් නාවිකන්දාව හිටියා. අවුරුදු 4ක් සිවිල් ආශ්‍රය බලකාය හිටියා. අවුරුදු 5ක් අම්පාරීට අපිට කිසිම දූෂණ චෝදනාවක් නැහැ. මෙතුමාට වගේ දූෂණ චෝදනාවක් නැහැ. මෙතුමා තමයි යුද හමුදාවෙන් යනකොට මේ යුද්ධ ඉවරනාට පස්සේ චීනෙන් ගෙනාව ආයුධ නවක් අවශ්‍ය නැති. ඒක හරවන් යව ආරක්ෂක ලේකම්තුමා. ඒක තමයි ආරක්ෂක ලේකම්තුමා තම තරහ වුණේ. ඒකෙන් ලැබෙන කොමිස් තමයි අර ලංකා බැංකුවේ ලොකරකේ තිබ්බේ. ඉතින් වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියලා මම කියනවා.
හරි බොහොම ස්තුතියි. හරි. ඔව් කියන්න.
මේකේ තියෙනවා මෙතුමා අර ලයියා කියන දරුණු අපරාධකාරයාගේ මල්ලී එක ගිහිල්ලා
මේ පොයින්ට් එකක් නැහැ. ඒ පොයින්ට් එකක් නැහැ මෙතුමා.
එතකොට ඒක එක අනිත් පැත්තෙන් මෙතුමා මට කිව්වා නිවටයි
කියලා. පොයින්ට් එකක් නැහැ. අපේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. ඔබතුමාගේ කතාවේ නැහැ පොයින්ට් ඔෆ් ඕඩර් එක. ආ එන ඒකට උත්තර දෙන්න. හා ඒකට උත්තර දෙන්න.
අර සප්පර 10ක් දෙන්න.
හා ඒකට උත්තර
දෙන්න. නිවටයා කවුද කියලා රටේ ජනතාවගෙන් අහන්න.
හරි බොහොම විශ්වාසී.
මේ සරත්ද
කියලා. අපි මොනවද මෙතුමා කතා කරන්නේ?